ආයිබෝන් අද 2021 ජූලි 5 වෙනිද රටකරන හැරි පොඩ්කාස්ට් එකේ 62 වෙනි කොටසත් එක්ක එකතු වෙන හැමෝම වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 61 වෙනි කොටසත් එක්ක එකතුණු අපිත් එක්ක අදහස් බෙදාගත් හැමෝටමත් ගොඩක් ස්තුතියි කියලා කියනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘත්තීය සමිති ගැන සහ ක්‍රීඩාව ගැන. ඉතින් අපේ පළවෙනි මාතෘකාව දිහාට හැරුණොත් එහෙම අපි ඉතිහාසය පාඩමේ ඉගෙන ගන්නවා කාර්මික විප්ලවය කියලා ඉතිහාසයේ සිද්ධ වුණු එක කාල පරිච්ඡේදයක් ගැන. සාමාන්‍යයෙන් 1760 විතර ඉඳලා 1820 1840 විතර වෙනකම් කාලයේ ඇති වුණු කාර්මික ක්ෂේත්‍රයේ දියුණුවකට තමයි කාර්මික විප්ලවය කියලා කියන්නේ. එතකොට මේ කාර්මික විප්ලවය ඇති වෙන කාලේ මහා බ්‍රිතාන්‍යයේ විශේෂයෙන්ම කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න වෘත්තීය සමිති කියලා සංවිධාන ටිකක් පටන් ගන්නවා. මේ කාලෙදි ඊට කලින් ඉඳලම සහ කාර්මික විප්ලවය වෙනකම් කාලේ වෙනගුණුත් සාමාන්‍යයෙන් මිනිස්සු සතියකට දවස් 6ක් හෝ 7ක් විතර වැඩ කරනවා සහ දවසකට පැය 12ක් විතර වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ වැඩ කරන කාලය ඇතුළත මේ මිනිස්සුන්ට තියෙන සනීපාරක්ෂක පහසුකම් වගේ දේවල් බොහොම පහත් තත්ත්වයක තිබ්බේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන කිසිම සැලකීමක් නැතුව තමයි මේ කාර්මික විප්ලවය වෙනකොට තිබුණු රස්සාවල් ක්‍රියාත්මක වුණේ. මේවට විරුද්ධව පෙනී හිටින්න තමයි මේ කියන වෘත්තීය සමිති පටන් ගන්නෙ. අද අපි මැයි 5 වෙනිදා සමරන මැයි දිනේ තියෙන්නේ මේ වෘත්තීය සමිති එකතු වෙලා දින 5 වැඩ කරන සතියකටත් පැය 8 වැඩ කරන කාලයකට කම්කරුවන්ගේ අයිතීන් ගෙනෙන එක සමරන්න ඒක වෙනුවෙන් වෙන් කරලා තියෙන දවස තමයි මේ මැයි දිනේ කියලා කියන්නේ. ලංකාවෙත් මේ වෘත්තීය සමිතිවල වැදගත්කම හන්දා ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියේ 1D කොටසේ තියෙනවා. වෘත්තීය සමිතියකට එකතු වෙන එක ලංකාවේ පුරවැසියෙක්ට තියෙන මූලික අයිතියක් කියලා. ඉතින් මේ මාතෘකාව ගැන අපි අද කතා කරන්න හිතුවේ මේ දවස්වල ලංකාවේ සෞඛ්‍ය සේවයේ තියෙන වෘත්තීයමේ ක්‍රියාමාර්ග හන්දා. මේ දවස්වල පරිපූරක වෛද්‍ය සේවකවරුන්ගේ සංගමය, එතකොට හෙද නිලධාරී සංගමය, ඒ වගේ සෞඛ්‍ය අංශයට සම්බන්ධ වෙන ගොඩක් වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගිහිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ඉල්ලීම් ඉල්ල ගන්න, ඒ කියන්නේ පඩි වැඩි කරගන්න, තමන්ගේ අත්තිකාල දීමනාවල් වගේ දේවල් ලබා ගන්න, මේ වගේ අරමුණු කීපයක් මුල් කරගෙන ඒගොල්ලෝ වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගිහිල්ලා තියෙනවා. අපි හිතුවත් එහෙම වෘත්තීය සමිතියක් හැටියට මේ ඉල්ලීම් කරන්න යන්න නැතුව වෛද්‍යවරු එක්කෙනෙක් දෙන්නෙක් ගිහිල්ලා සේවයට වාර්තා නොකර හිටියනම්, එහෙම සේවයට වාර්තා නොකර පඩි වැඩි කරනකම් අපේ අත්තිකාල දීමනා දෙනකම් අපි සේවයට වාර්තා කරන්නේ නැහැයි කිව්වොත් එහෙම ඒ ඉල්ලීම් තමන්ගේ ඉල්ලීම් ටික ඒ වෛද්‍යවරුන්ට ලබා ගන්න පුළුවන් වෙයිද? සාමාන්‍යයෙන් එහෙම කරන්න අමාරුයි. ඉතින් ඒක හන්ද තමයි ලෝකේ පුරාම විවිධ වෘත්තික, ඒ කියන්නේ වෛද්‍යවරයෙක් වුණත් කම්කරුවෙක් වුණත් විවිධ මට්ටම්වල රස්සා කරන කට්ටිය සමිති හැටියට සංවිධානය වෙලා තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න ආයතන සංවිධානය කරගන්නේ. එතකොට එහෙම පිරිසක් එකතු වුණාම ඒගොල්ලන්ට තියෙනවා collective bargaining power කියන එකක්. දැන් මේ උදාහරණෙදි අත්තිකාල දීමනා දෙන්නේ නැත්නම්, එහෙම නැත්නම් එන්නත් දෙන්නේ නැත්නම් සේවයට වාර්තා කරන්නේ නැහැයි කියලා කියන්න පුළුවන් වෙන collective bargaining power එකක් මේ වෘත්තීය සමිති වලට හම් වෙනවා. ඒක තනි පුද්ගලයෙක්ට, තනි වෛද්‍යවරයෙක්ට, තනි හෙද නිලධාරියෙක්ට, තනි වෙනත් ඕනෑම වෘත්තියක වැඩ කරන වෘත්තිකයට තනියෙන් ගිහිල්ලා ගන්න පුළුවන් power එකක් නෙවෙයි. ඒගොල්ලන්ට ඒක තනියෙන් ඒ බලපෑම විශාල ව්‍යාපාරයකට, රජයකට එල්ල කරන්න බෑ. වෘත්තීය සමිතිවලට මේ බලපෑම එල්ල කරන්න පුළුවන්. ලෝකේ සාමාන්‍යයෙන් හොඳම වැඩපසුබිම් තියෙන රටවල් වල තමයි වැඩිම වෘත්තීය සමිති සමාජික ගණක් ඉන්නේ. ඩෙන්මාර්කය, අයිස්ලන්ඩ්, කියුබාව, බෙල්ජියම් වගේ රටවල් වල තමයි වැඩිම වෘත්තීය සමිති සමාජික සංඛ්‍යාවක් ප්‍රතිශතයක් හැටියට ඉන්නේ. මේ වෘත්තීය සමිතිවල සමාජික වැඩි වෙනවත් එක්කම ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරගන්න ලේසියනවා. තමන්ගේ රැකියාව තියෙන මොනහරි අඩුපාඩු තියෙනවනම් ඒවා හදාගන්න, ඒවා දියුණු කරගන්න ඒ රටවල්වල සේවකයන්ට ලේසියනවා. ඒ රටවල්වල සේවකයෝ කම්පැනිගේ අයිතිකාරයට එහෙම නැත්තම් රජයට යටත් වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට හඬක් ඒක එහෙමුණාම, ඒ රටවල්වල වටපිටාව එහෙමුණාම ලංකාවේ වෘත්තීය සමිති සාමාජිකයෝ වෙන්නේ ජනගහනයෙන් 15%. ඔගොල්ලන්ට මතකද අපි වරාය නගරය ගැන කතා කරනකොට කිව්වා ලංකාවේ වෙළඳ කලාපය කියන ක්ෂේත්‍රය ඇතුලේ බිලියන 9ක ආදායමක් පෙන්නලා ප්‍රශ්න ගොඩක් හංගනවා කියලා අපි කිව්වා. ඒ හංගන එක ප්‍රශ්නයක් තමයි වෙළඳ කලාපයේ ඉන්න මිනිස්සුන්ට වෘත්තීය සමිතියකට එකතු වෙන්න බැහැයි කියන කාරණා. ඒ කියන්නේ දැන් බියොන්සේ යාගේ ඇඳුම් ඒ ක්ලෝතිං ලයින් එකේ ඇඳුම් මස්සව ගත්තේ ලංකාවේ ඔය වෙළඳ කලාපේ තියෙන ෆැක්ටරි වලින්. හැබැයි වෘත්තීය සමිති වලට එකතු වෙන්න බැරි හින්දා ඒ ෆැක්ටරි වල වැඩ කරන සේවක සේවිකාවන්ට තමන්ට හොඳ වැටුපක් දෙන්න, තමන්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න, තමන්ට නිවාඩු ලබා ගන්න අයිතියක් දෙන්න කියලා ඉල්ලන්න ඒ බාගෙන් කරන්න හැකියාවක් නැහැ. මොකද එයාලට ඉහලින් ඉන්න කම්පැනියට ඒගොල්ලන්ව පාලනය කරන පාලක අධිකාරියට බලයක් තියෙනවා මේගොල්ලන් වෘත්තීය සමිති හැටියට එකතු වෙන එක නවත්තන්න. ඒවා වෙළඳ කලාප හදනකොට නීතියෙන් ආපු කාරණාව. ඉතින් ඒ වගේ වෙලාවට වෙළඳ කලාප ඇතුළේ තියෙන රැකියාවල්වල තත්ත්ව ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. ජීවන වියදම වැඩි වෙනකොට වැටුප් වැඩි නොකරන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ මිනිස්සුන්ට ලෙඩ නිවාඩු හරියට ලබා නොදෙන එක ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. කොරෝනා ප්‍රශ්නේ තියෙන වෙලාවේ ඒ මිනිස්සුන්ව බොහොම අනාරක්ෂිත පසුබිමක් මැද වෙළඳ කලාපේ කර්මාන්ත ශාලාවලට ගෙන්නන එක ගැන හඬක් නගන්න ඒ මිනිස්සුන්ට හැකියාවක් නැහැ. මොකද එයාලට වෘත්තීය සමිති හැටියට එකතු වෙන්න සමස්තයක් හැටියට තමන්ගේ ප්‍රශ්න කතා කරන්න ඉඩක් නැති හන්දා. ඒ හන්ද තමයි සාමාන්‍ය පිළිගැනීමක් තියෙන්නේ ලෝකේ බහුතරයක් රටවල වෘත්තීය සමිති අත්‍යවශ්‍යයි කියලා. ඒ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්න, කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්න සහ අර අයිතිකාරයයි සේවකය අතර තියෙන ඒ බලයේ තියෙන ඒ විෂමතාවය බැලන්ස් කරගන්න වෘත්තීය සමිති අවශ්‍ය වෙනවා කියලා ගොඩක් රටවල් සහ ලංකාවේ ව්‍යවස්ථාව පිළිගන්නේ මෙන්න මේ කාරණා හන්ද තමයි. හැබැයි මේ ඔක්කොම වාසි මැද ලංකාවෙත් ඉන් පිටතත් අපි දකිනවා මේ වර්තමානයේ වෘත්තීය සමිති කියනකොට නිකන් ඒකත් එක්ක තියෙන්නේ හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. ව්‍යාපාරවලට පාඩු කරනවා කියනවා, කාලය නාස්ති කරනවා කියනවා, ඒගොල්ලෝ ව්‍යාපාරවලින් කප්පම් ගන්නවා කියලා කියනවා. මේ වගේ චෝදනාවලට අපි හිතන විදිහට ලංකාවේ සමහර වෘත්තීය සමිති අනිවාර්යයෙන්ම වග කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ වෘත්තීය සමිතිවල පාලනයට ඉන්න ඉහළ අධිකාරිය වග කියන්න ඕනේ. පාදෙනියලා, ගැමුණු විජයරත්නලාගේ කට්ටිය ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපයන් මේකට බලපාන. බස් එකක් මනුස්සෙක් යට කරන් ගියට පස්සේ ඒකට විරුද්ධව නඩු දැම්මම මුළු පාරම බස් යන එක නවත්තලා තමන්ගේ වෘත්තීය සමිතිය හයිය පෙන්වන්න එනවා නීතියට උඩින් ගිහලා. ඉතින් CCTV කැමරා කැම්පස් එකේ ආරක්ෂණයෙන් කැම්පස් එකක් ඇතුළේ හයි කරාම කැම්පස් එකේ ශිෂ්‍ය සංගමය ඇවිල්ලා ඒවා ගලවගෙන යනවා, ගිහිල්ලා උද්ඝෝෂණ කරනවා. සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වාහන මේ බලපත්‍රය දෙන්න ගියාම GMO එක ඇවිල්ලා කියනවා දොස්තරලට විතරයි කාර් පර්මිට් දෙන්න ඕනේ, අනිත් අයට කාර් පර්මිට් දෙන එකට ඒගොල්ලෝ විරුද්ධයි කියලා. ඒ ප්‍රොජෙක්ට් එක එතනින් නවත්තනවා. ඉතින් මෙහෙම ක්‍රියාමාර්ග ගන්නකොට, මේ විදිහට වැඩ කරනකොට තමන්ගේ තමන්ට තියෙන බාගෙනින් පවර් එක, තමන්ට ඒ වෘත්තීය සමිතියට දීලා තියෙන බලය, තමන්ගේ දේශපාලන උමනාව වෙනුවෙන්, තමන්ගේ පෞද්ගලික උමනාවන් වෙනුවෙන් මිස්යූස් කරනකොට මිනිස්සුන්ට වෘත්තීය සමිති එපා වෙන එක, මිනිස්සුන්ට වෘත්තීය සමිති ගැන වැරදි ආකල්පයක් යන එක අහන්න දෙයක් නෙවෙයි. ඉතින් සමාජයක් කුණු වෙනකොට වෘත්තීය සමිතිත් නිකම්ම කුණු වෙනවා. මේවට මේ වෘත්තීය සමිතිවලට නිලධාරීන්පත් කරගන්නේ මේ සමාජයෙන්ම ගිහිල්ලා ඒ වෘත්තීන්ගේ වැඩ කරන මිනිස්සුම තමයි. එතකොට ලංකාවේ වෘත්තීය සමිතිවල තියෙන අඩුපාඩුවලට අපි හිතන්නේ වෘත්තීය සමිතිවලට විතරක්ම බැනලා වැඩක් නැහැ. ඒක වෘත්තීය සමිතිවල තියෙන අඩුපාඩු මුල් කරගෙන
ලංකාව තියෙන වෘත්තිය සමිති තහනම් කරන්න ඕනේ. ඒවා කප්පංකාරය මිනිස්සු ලංකා වෘත්තිය සමිති වලින් කරන්නේ බිස්නස් වලට පාඩු කරන එක කියන ඒ මතය සමාජය පතුරුවන එක අපි හිතන්නේ ඇත්තක් නෙවෙයි. මොකද එහෙම කරන්න ගිහිල්ලා අපි දැකලා තියෙනවා වෙළඳ කලාපේ සිද්ධ වුණ දේ. මේ ගැටලුවම තවත් උඩට මතුවුණ තැනක් තමයි ක්‍රිකට් කොන්ත්‍රාත් ගැන මේ වෙනකොට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඇති වෙලා තියෙන ගැටලුව. දැන් මෙතෙන්දි ප්‍රශ්න වෙලා තියෙන්නේ ක්‍රීඩකයන්ට අර තම ඒගොල්ලන්ගේ දක්ෂතාවය මත කොන්ත්‍රාත්තු දෙන අලුත් මොඩල් එකක් හඳුන්වා දෙන. එතකොට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කියන මේවට තාර්කික ක්‍රමයකට ලොජිකල් ක්‍රමයකට ලකුණු දීලා තමයි මේ මුදල් ප්‍රමාණය තීරණය කරන්න කියලා. එතකොට මෙතෙන්දි උඩින්ම ඉන්නේ නිරෝෂන් දික්වැල්ලලා කුසල් මෙන්ඩිස්ලා වගේ ක්‍රීඩකයෝ. ඉතින් එතෙන්දී මුළු කණ්ඩායමක්ම එකතු වෙලා මුළු ස්කොඩ් එකක් හැටියටම ඒ ක්‍රීඩක හැමෝම එකතු වෙලා එතෙන්දී ලකුණු දීපු විදිහ පෙන්නන්න කියපු හන්දා ක්‍රිකට් ආයතනයට සිද්ධ වෙලා තියෙනවා. එක එක ක්‍රීඩකයට ලකුණු දීපු විදිහ ගැන විස්තර කරන්න. ඒක සිද්ධ නොවේද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ඒක ඒකට එකඟ වෙන්න ක්‍රිකට් ආයතනයට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේකම ක්‍රීඩකයෝ එක්කෙනා දෙන්න ගිහිල්ලා වෙන වෙනම ලබා ගන්න යන මේ විදිහේ පිළිතුරක් ක්‍රිකට් ආයතනයෙන් ගන්න පුළුවන් වෙයිද? මේ උදාහරණයෙන්ම අපි හිතනවා අපිට පේනවා වෘත්තීය සමිතියක වැදගත්කම මොකක්ද කියලා. හැබැයි අද වෙනකොට සමාජය ඇතුලේ බිස්නස් එකක අයිතිකාරයෙක් තමන්ගේ ව්‍යාපාරයේ ලාභ වැඩි කරගෙන තමන්ගේ පෞද්ගලික ඒ ලාභෙන් ගන්න කොටසත් වැඩි කරගෙන ඒකෙන් කොටසක් සීෂෙල්ස් වල බැංක account එකකට දාන එකට අපිට තරහ යන්නේ නැහැ. හැබැයි ඒ විදිහට කොවිඩ් අස්සේ තමන්ගේ ලාභෙන් කොටසක් සීෂෙල්ස් වල හංගනවායි කියලා ඒකට විරුද්ධ වෘත්තීය සමිතිය ඇවිල්ලා කතා කරන්න ගියොත් එහෙම අන්න කප්පම් ගන්නවායි කියලා ඒකට විරුද්ධ සමාජයෙන් මිනිස්සු පණින්න පටන් ගන්නවා. ඒකට පෝස්ට් ගහන්න පටන් ගන්නවා, බිස්නස් වටනවා කියලා කියනවා. අලුතෙන් දුම්රිය ටිකට් ක්‍රමවේදයක් හදන්න යන ක්‍රමවේදයේ අක්‍රමිකතා තියෙනවා කියලා කිව්වහම ඒක බාර ඇමතිවරයාගේ සහ ඒකට මුදල් වෙන් කරපු අයගේ වැරද්ද දකිනවා වෙනුවට මේ අක්‍රමිකතාවයට විරුද්ධ උද්ඝෝෂණ කරන්න යන, ඒකට විරුද්ධ කතා කරන්න යන වෘත්තීය සමිතියේ වැරද්ද දකිනවා. එන්නත් දෙන්න ප්‍රමුඛතා ලයිස්තුවක් හදන්න කිව්වහම ඒ ලයිස්තුව හදන්නයි කියන සෞඛ්‍ය වෘත්තීය සමිති වලට බනිනවා. ඒ සෞඛ්‍ය වෘත්තීය සමිතිවල මිනිස්සුන්ගේ වැරද්ද කියලා කියනවා. හැබැයි තමන්ගේ වගකීම පැහැර හරින ඒ ප්‍රමුඛතා ලයිස්තුවක්වත් හදාගන්න බැරි රජයට මුකුත්ම කියන්නේ නැහැ. ඒගොල්ලෝ සර්ව සාධාරණයි. ඉතින් මේකද අපි වෘත්තීය සමිතිවලට ලබා දෙන්න ඕනේ වටිනාකම කියලා ආයෙ පාරක් හිතලා බලන්න ඕනේ. ක්‍රිකට් කොන්ත්‍රාත් ප්‍රශ්න ගැන කතා කරනකොට ඒත් එක්කම ලංකාවේ ක්‍රීඩාව ගැන කතා කරන්න ඕනේ කියලා හිතුවා. ඒක හන්දා අපි මේ ක්‍රීඩාව ගැන කතා කරනකොට මුලින්ම බලමු දැන් ලංකාවේ ක්‍රිකට් වැටිලා තියෙන තැනත් එක්ක ඒ ප්‍රශ්නෙට දීලා තියෙන විසඳුම් මොනවද කියලා. මුලින්ම කෝච්ලා මාරු කළා 2015න් පස්සේ ග්‍රැහම් ෆෝඩ් හිටියා. ඊට පස්සේ එයා හරි නැහැ කියලා චන්දික හතුරුසිංහ ගෙනාවා. ඊට පස්සේ එයා හරි නැහැ කියලා දැන් මිකියාත ගෙනල්ලා ඉන්නවා. දැන් මිකියාතත් අල්ලන්න නැතුව ගිහිල්ලා තියෙනවා. ඊළඟට කැප්ටන් මාරු කරනවා. මුලින්ම මැතිව්ස් ඉන්නවා. ඊට පස්සේ මැතිව්ස් වයින් කරලා චන්දිමාල්ල ගෙනවා. චන්දිමාල්ල වයින් කරලා තිසර පෙරේරා ගෙනවා. ඊට පස්සේ කපු කෙදරව ගෙනවා. ඊට පස්සේ දිමුත් කරුණාරත්න ගෙනවා. දැන් කුසල් ජනිත් පෙරේරා ගෙනවා. ඊළඟට කැප්ටන්ලා මාරු කරලා ඒක සාර්ථක වුණ නැති වුණාම ඊළඟට අලුත් ක්‍රීඩකයෝ ගෙනල්ලා තියෙනවා. ඒගොල්ලොත් දැන් අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඊළඟට පහුගිය කාලේ තිලංග සුමතිපාල හිටියට සහ තිලංග සුමතිපාලගේ ගෝලේ හිටියට කාලයක් දැන් ජුනා නතුන්ගේ මල්ලිත් ක්‍රිකට් බෝඩ් එකේ ඉඳලා තියෙනවා. එතකොට මේගොල්ලොත් මාරුවට ක්‍රිකට් වල පරිපාලනයේ යෙදිලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම වෙනස්කම් කරලත් අපිට මේ ගැටලුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වැටිලා තියෙන තැනින් එළියට එන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒකත් එක්ක අපි හිතුවා මේ ලංකාවටත් එඩි පොඩි ජනගහනයක් තියෙන ලංකාව තරම් ක්‍රිකට් ගැන අවධානයක් නොදෙන නවසීලන්තය වගේ රටක් කොහොමද වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ලා වෙන්නේ කියලා. ඒගොල්ලෝ වර්ල් ටෙස් චැම්පියන් ල විතරක් නෙවෙයි අවුරුදු ගණනාවක්ම ලෝකේ අංක එකේ රග්බි කණ්ඩයම. ඉතිං ක්‍රිකට් වලට හැරනොත් එහෙම නවසීලන්තේ ක්‍රිකට් ගහන්න ඒගොල්ලන්ගේ සමයකේදී ඒ සමයකේදී යාලට IPL වගේ විශාල ටූර්නමන්ට් එකක් තියන්න සල්ලි නැහැ. ඒගොල්ලන්ට ඒ බෝඩ් එකට එච්චර වත්කමක් නැහැ. හැබැයි තමන්ට තියෙන හැකියාවෙන් සහ තමන්ගේ රට ඇතුලේ ක්‍රිකට් ගහන සුළු ප්‍රමාණෙන් ඒගොල්ලො මාර වැඩ කොටසක් කරනවා. ඒගොල්ලො පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න. නවසීලන්තයේ ක්‍රිකට් විතරක් නෙවෙයි රගර් වගේ ක්‍රීඩාවලුත් හැදිලා තියෙන්නේ නැෂනල් ටීම් එකකින් විතරක් නෙවෙයි. එතනින් පහලට ගියාම දිස්ත්‍රික් කණ්ඩෑම් තියෙනවා. දිස්ත්‍රික් කණ්ඩෑම් වලින් උත් පහලට ගියාම සමාජ කණ්ඩෑම් තියෙනවා. සමාජ කණ්ඩෑම් තමයි එකතු වෙලා ප්‍රාන්ත කණ්ඩෑම් හදන. එතනින් ප්‍රාන්ත කණ්ඩෑම් එකතු වෙලා තමයි එතනින් එන ක්‍රීඩකය තමයි ඇවිල්ලා නැෂනල් ටීම් එකක් හදන්නේ. එතකොට අර සිස්ටම් එක හරහා ඒ තියෙන පාත්වේක හරහා ඕනෙම දක්ෂ ක්‍රීඩකෙට නවසීලන්තේ නියෝජනය කරන්න පුළුවන්. ඉතින් එතකොට ඇත්තටම නවසීලන්තේ රගර් ගැන කතා කරොත් සිස්ටම් එකත් එක්ක නවසීලන්තේ කෙනෙක්ට කියන්න පුළුවන් ඕල් බ්ලැක්ස්ලා කියන්නේ නවසීලන්තේ ජාතික අනන්‍යතාවේ වැදගත් කොටසක් කියලා. වෙලින්ටන් වලින් ඕක්ලන්ඩ් වලින්ම ක්‍රිකට් ගහන්න රගර් ගහන්න ඕන නැහැ කෙනෙක්ට තමන්ගේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න, තමන්ගේ රට නියෝජනය කරන්න. ඒ සිස්ටම් එකත් එක්ක එයාලට හොඳ ක්‍රිකට් කණ්ඩායමක්, හොඳ රගර් කණ්ඩායමක්, හොඳ ඔලිම්පික් ටීම් එකක් හදන්න පුළුවන් වෙලා තියෙනවා. නවසීලන්තයේ අනන්‍යතාවයේ රගර් වෙනකොට අපේ ලංකාවේ අනන්‍යතාවයට ලොකු වැදගත් කොටසක් තමයි ලංකාවේ ක්‍රිකට් කියලා කියන්නේ. හැබැයි ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකට ක්‍රිකට් ගහන්න බැරි වුණොත් එහෙම, කොළඹවට ඉස්කෝල එක ක්‍රිකට් ගහන්න බැරි වුණොත් එහෙම ලංකාවේ සාමාන්‍යයෙන් දුරපළාතක තරුණ තරුණියන්ට ක්‍රිකට් ටීම් එකට ගහන එක කොච්චර අමාරු වැඩද. ඒගොල්ලන්ට ක්‍රිකට් ටීම් එකකට ලංකාවේ ක්‍රිකට් ටීම් එකට යන්න පාත්වේ එකක් තියෙනවා. අඩුම ගානේ පළාත් කණ්ඩායමකට ගහන්න පාත්වේ එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ක්‍රිකට් ක්‍රීඩාවේදී තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඕ ලෙවල් පන්තියට යනකොට ඒ ලෙවල් පන්තියට එනකොට එක්කෝ අධ්‍යාපනය එහෙම නැත්තම් ක්‍රීඩා. මේ දෙකෙන් එකක් ළමයි තෝරගන්න ඕනේ. නැතුව මේ දෙකම එකපාර කරන්න ගියත් එහෙම වෙන්නේ ක්‍රීඩාවෙනුත් අසමත් වෙනවා, අධ්‍යාපනයෙනුත් අසමත් වෙනවා. මේ විදිහට තමයි සිස්ටම් එක හැදිලා තියෙන්නේ. එතකොට දක්ෂ ක්‍රීඩකයන්ට අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ කාලය වෙන් කරන්න වෙන හන්දා ක්‍රීඩාව මගහැරෙනවා. ක්‍රීඩාවට නැති වෙන්නේ දක්ෂ ක්‍රීඩකය. මේක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. නවසීලන්තේ උදාහරණයක් එක්ක ඒගොල්ලෝ ලෝකේ හොඳම ටෙස්ට් කණ්ඩායම නිකන් ඒ ආපු ගමනත් එක්ක අපි හිතනවා හොඳ දේශීය පද්ධතියක් මත, ඩොමෙස්ටික් සර්කිට් එකක් මත තමයි හොඳ ජාතික කණ්ඩායමක් බිහි වෙන්නේ කියලා. නමුත් ඒ වෙනුවට පරිපාලකය සහ ඇමතිවරයා මේ ප්‍රශ්නෙට බනින්නේ ක්‍රීඩකයන්ට, කැප්ටන්ට, කෝච්ට, සිලෙක්ෂන් කමිටියකට. වැරදි තැනට තමයි මේ ප්‍රශ්නේ බර පැටවෙන්නේ. හැබැයි ලංකාවට තිබ්බ ලංකාවේ ක්‍රිකට්වල ස්වර්ණමය යුගයේදී, ඒ කියන්නේ මහෙලල, සංගක්කාරල, මුරලිදරල ඒගොල්ලන්ගේ පීක් එකේ ඉන්න කාලෙත් ලංකාවට ටෙස්ට් රෑන්කින් වල දෙවෙනි තැනින් උඩට යන්න බැරි වුණා. ඒ මොකද දැනට තියෙන සිස්ටම් එකත් එක්ක යන්න පුළුවන් සීලිං එක, යන්න පුළුවන් තැන එතන තමයි. එතනින් එහාට ලෙවල් එකකට යන්න නම් මීට වැඩිය දේශීය පද්ධතිය, ඩොමෙස්ටික් ක්‍රිකට් කියන එක දියුණු කරන්න ඕනේ. කතාවක් තියෙනවා ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා, කියන්නේ ලෝකේ බුද්ධිමත්ම මනුස්සයා නෙවෙයි කියලා. ලෝකේ බුද්ධිමත්ම මනුස්සයා අපි බොහෝ විට, ලෝකේ බුද්ධිමත්ම මනුස්සයා අපි ජීවිතයට අහපු නැති, කිසිම නවනිපැවමකට දායකු නැති, තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගිය මනුස්සෙක්. හැබැයි අපිට ඒ මනුස්සයාගෙන්, නොදන්නේ මනුස්සයාගෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙලා තියෙනවා. ඒ මනුස්සයාට විද්‍යාඥයෙක් වෙන්න, ඒ මනුස්සයාට ඉංජිනේරුවෙක් වෙන්න ඒ තියෙන හරි පාත්වේක නැති හන්ද කියලා. මේ ගැටලුව තමයි අපිටත් අද ඇවිල්ලා තියෙන්නේ. ක්‍රිකට් ටීම් එකට යන්න ඕනේ හොඳම 11 දෙනා තෝරගන්න අපේ දේශීය පද්ධතිය ශක්තිමත් නැහැ. ඉතින් ඒක හන්ද ලංකාවට
අද ඕන වෙලා තියෙන්නේ. ඒකට ශම්මිසිල්ලල සුමතිපාලල නාමරාජපක්ෂල කොච්චර කැමති වුණත් අවශ්‍ය වෙලා තියෙන්නේ පළාත් නවය නියෝජනය කරන්න පුළුවන් දේශීය ක්‍රිකට් සිස්ටම් එකක් සහ ඊට යටින් ඒ පළාත් නවයේ කණ්ඩායම් නවය හදන්න පුළුවන් වෙන ඔය දැන් NCC SSC වගේ ක්ලබ් සිස්ටම් එකක්. මේ සිස්ටම් එක තමයි ඔස්ට්‍රේලියාව නවසීලන්තය එංගලන්තය වගේ රටවල්වල ක්‍රියාත්මකන්නේ. ඒක හන්ද තමයි ඔස්ට්‍රේලියාවට නවසීලන්තයට එංගලන්තයට පුළුවන් වෙලා තියෙන්නේ තමන්ගේ නැෂනල් ටීම් එකට ක්‍රීඩකෙක් දානකොට ඒ ක්‍රීඩකයා ජාත්‍යන්තර ලෙවල් එකේ තරඟ කරන්න පුළුවන් ක්‍රීඩකෙක් කියලා සහතිකයක් දෙන්න. ඉගැන්න ඒගොල්ලන්ට ලංකාව වගේ අර ජාත්‍යන්තර ලෙවල් එකට දාලා මෙයාට මැච් හතරක් පහක් දෙන්ඩ කියලා එක්ස්කියස් එක දෙන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ඩොමෙස්ටික් ක්‍රිකට් එක එච්චරටම තරඟකාරී. එතකොට ජාත්‍යන්තර ලෙවල් එකට එන්නේ මාර තරඟකාරී ඩොමෙස්ටික් ක්‍රිකට් ටූර්නමන්ට් එකකින් එලියට එන ක්‍රීඩකය. එතකොට තරඟය වැඩි වෙනවත් එක්කම ඒගොල්ලන්ට පුළුවන් වෙනවා තමන්ගේ රට නියෝජනය කරන්න හොඳම ක්‍රීඩකයෝ 11 දෙනෙක් ඉස්සරහට දාන්න. ඊළඟට ක්‍රිකට් ගැන විතරක් නෙවෙයි අපි කතා කරන්න ඕනේ අනික් ක්‍රීඩාවල් ගැන. විශේෂයෙන්ම තව සති කිහිපයකින් ඔලිම්පික් සම ඔලිම්පික්ස් පටන් ගන්නවා ජපානයේ. මේ පාර සම ඔලිම්පික්ස් වලට ලංකාවෙන් ක්‍රීඩකයෝ 9 දෙනෙක් යනවා. හැබැයි මේ සහභාගී වෙලා තියෙන ලංකාවේ ඔලිම්පික් ඉතිහාසයේම තාමත් අපිට තියෙන්නේ පදක්කම් දෙකයි. නිකන් අපි බැලුවොත් එහෙම එක රටක් ගත්ත පදක්කම් ගාන ඒ රටේ ජනගහණයෙන් බෙදලා බැලුවොත්, කියන්නේ සමස්ත ජනගහණයට පදක්කම් කොච්චර තියෙනවද කියලා බැලුවොත් එහෙම ඒකෙත් මුලින්ම ඉන්නේ ෆින්ලන්, ස්වීඩන්, එතකොට හංගරි, බල්ගේරියාව, ස්විට්සර්ලන්ඩ් වගේ රටවල්. ෆින්ලන්තේ සෑම මිනිස්සු මිලියන 10කටම පදක්කම් 550ක් මේ වෙනකොට ඒගොල්ලෝ දිනලා තියෙනවා. ඒ කියන්නේ මේ අපි කියපු රටවල් පහේම ක්‍රීඩාවට ලොකු අවධානයක් දීලා දිනවා. විශේෂයෙන්ම ෆින්ලන්ඩ්, ස්වීඩන් වගේ රටවල්වල තියෙන්නේ ක්‍රීඩාව ගැන තියෙන්නේ එකම සිස්ටම් එකක්. මේ රටවල් දෙකේම ක්‍රීඩාව සෙන්ට්‍රලයිස් කරලා තියෙන්නේ, කේන්ද්‍රගත කරලා තියෙන්නේ මේ ඔක්කොම ක්‍රියාත්මකන්නේ එක එක ව්‍යූහයක් ඇතුලේ. එතකොට මේවට රජයෙන් ආධාර එකතු වෙනවා, මිනිස්සු එකතු වෙලා ක්ලබ් ලෙවල් එකේ විවිධ ක්‍රීඩාවල් වලින් තරඟ කරනවා. එතකොට ඒක ඔලිම්පික් පදක්කම් වලින් එහාට ගිහිල්ලා රටක සෞඛ්‍යයට බලපානවයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අතරේ ෆින්ලන්ඩ්, ස්වීඩන් වගේ රටවල් සෞඛ්‍ය දියුණු කරන්න ක්‍රීඩාව කරනකොට ඒ රටේ ළමයි විතරක් නෙවෙයි වැඩිහිටියෝ පවා ක්‍රීඩාවට සම්බන්ධ කරනකොට මේ රික්‍රියේෂනල් ලෙවල් එකේ ඉඳලා ප්‍රොෆෙෂනල් ලෙවල් එක දක්වාම ක්‍රීඩාව සංවිධානගත කරනකොට අපි සුගතදාසගේ ට්‍රයල් කියලා ඒකට ජාතික තරඟ කියලා කියනවා. ක්‍රිකට් ගහනෙවුන්ට කොන්ත්‍රාත් එක හරි තියෙනවා. හැබැයි සුගතදාසගේ තරඟ කරන්න එන ක්‍රීඩකයන්ට හරියට රස්සාවක් නැහැ. ඒගොල්ලන්ට ස්පොන්සර් කෙනෙක් නැහැ. ඉස්කෝලේ ළමෙක්ටවත් අඩුම ගානේ ක්‍රිකට් වලින් හැඩිය ක්‍රීඩාවක් කරන්න හිතෙනවා. මේවත් එක්ක අපි හිතන්නේ නැහැ රටක සෞඛ්‍ය හදන්න පුළුවන් කියලා. ඉතින් ඔලිම්පික් පදක්කම් ගේන්න කලින් අපි හිතන්නේ ටීම් එකේ සයිස් එක ලොකු කරන්න කලින් කොහොමද සමාජයක්ම ක්‍රීඩාවට එකතු කරන්න කියලා හොයලා බලන්න ඕනේ. කොහොමද ක්‍රීඩාව හරහා සමාජයක මානසික සෞඛ්‍ය, ශාරීරික සෞඛ්‍ය වගේ දේවල් වර්ධනය කරන්න කියලා අපි හොයලා බලන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් වෙන සිස්ටම් එකක් අපි හඳුන්වා දෙන්න. එහෙම නැති වුණොත් අපිට තව අවුරුදු 20කට 30කටම දැනට දිනපු පදක්කම් දෙක ගැනම කතා කර කර ඉන්න සිද්ධ වෙයි. ඉතින් ඒකත් එක්ක අදට අපි අපේ පොඩ්කාස්ට් එකේ 62 වෙනි කොටස අවසන් කරනවා. නැවතත් පොඩ්කාස්ට් එකේ 63 වෙනි කොටසින් හමු වෙනකම් හැමෝටම ආයුබෝවන්.